සුපුරුදු පරිදිදත් සිකුරාද දින අපිය සූදානම් ක්‍රීඩාපිටිය තතුවිත්ති විමසා බලන්නට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ඉන්දිය සංචාරයක නිරත වෙමින් සිටින්නේ. පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය නිමාවට පත් වුණා ඉන්දියාවේදී. අපි මේ පිළිබඳව තොරතුරු පළමුවෙන්ම කතා බහ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට අපි සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති නිමාවට පත් ටෙස්ට් තරඟයේ තොරතුරු පළමුවෙන්ම.
ඔව් සංජය, මං හිතන්නේ දින පහක තරඟයක් වුණත් වර්ෂාවෙන් තරඟයට බාධා එල්ලවීම නිසා දල වශයෙන් සම්පූර්ණ ලෙස තරඟය දින තුනක් පමණ පැවත් වූ බවට තමයි බොහෝ දෙනාගේ මතය වුණේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම තරඟයේ ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නට සමත් වුණා. තරඟයේ අවසන් දිනේ අවසන් භාගය යම් ආකාරයකින් ඉතාමත්ම උද්වේගකර අවස්ථාවන් කිහිපයක් නිර්මාණය කළා. බොහෝ විට තවත් පන්දුවාර කිහිපයක් ක්‍රියාත්මක වුණා නම් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමට පවා ඉඩකඩ තිබුණා. නමුත් සමස්ත තරඟයේ දෙස බලන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාශීලීත්වය සහ තරඟයට අවතීර්ණ වීම ඉතාමත්ම ඉහළ මට්ටමක පැවතුණු බව සඳහන් කළ යුතුයි. ඉන්දිය කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිමට ලබා ගත්තේ සියල්ලන් දැවී ලකුණු 172ක් පමණයි. ඔවුන්ගේ ඉනිම පන්දුවාර 60කට සීමා වුණා සුරංග ලක්මාල්. සුපිරි පන්දු යැවීමක නිරත වුණා ලකුණු 26කට කඩුලු 4ක් බිඳ හෙළමින්. එවැගේම ලහිරු ගමගේ දසුන් ශානක සමගින් දිල්රුවන් පෙරේරා කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුණා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියල්ලන් දැවී තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 294ක් ලබා ගත්තා. එහිදී රංගන හේරත් සමත් වුණා. පන්දුවෙන් දස්කම් දැක්වීමට හැකියාවක් නොලැබුණත් ලකුණු 67ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ඉතාමත්ම ඉහළ දායකත්වයක් ලබා දීමට ඔහු සමත් වුණා. ඇන්ජුලෝ මැතිව්ස් ලකුණු 52ක් සමගින් ලහිරු තිරිමාන ලකුණු 51ක් ලබා ගත්තා. කෙසේ වෙතත් ඉන්දියාව තමන්ගේ දෙවන ඉනිමේදී ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 352ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිනම් ජය ගන්න කියා ලකුණු 231ක ඉලක්කයක් ලබා දුන්නා දෙවන ඉනිම සඳහා. එහිදී තමයි ශ්‍රී ලංකා ඉනිම තරඟය නතර කරන විට අයහපත් ආලෝක තත්ත්වයේ හේතුවෙන් පන්දුවාර 26යි පන්දු 3ක් තුල කඩුලු 7ක් දැවී ලකුණු 75ක් ලබාගෙන සිටියා. මෙහිදී තමයි ශ්‍රී ලංකා කණ්ඩායම යම් ආකාරයකින් කඩා වැටීමකට ලක්ුණේ. නැතිනම් සමස්ත තරඟයේම මූලික වශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටි බව තමයි බොහෝ විචාරකීන්ගේ මතය බවට පත් වුණේ. වගේම ශ්‍රී ලංකාවේ පුහුණුකරු නික් පෝතස් පවා සඳහන් කර තිබුණා තමන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින්ගේ දක්ෂතාව වගේම තරඟයට අවතීර්ණ වීම පිළිබඳව අතිශයින්ම සතුටට පත්වන බව. මෙම තරඟයේදී විශේෂිත සිදුවීම් කිහිපයක්ම අපට වාර්තා කිරීමට තිබෙනවා සංජය. තමයි නිරෝෂන් දික්වැල්ල පිළිබඳව බොහෝ දිනෙක කතා බහට ලක් කරනවා. ඔහු තරඟයේ දෙවන ඉනිමේ ශ්‍රී ලංකා ඉතාමත්ම තියුණු අවස්ථාවක කාලය මැරීම සඳහා යම් යම් උපක්‍රම කිහිපයක් අනුගමනය කරනු ලැබුවා. විශේෂයෙන්ම එක් පන්දුවකට ඔහු මොහමඩ් සාමිට එරෙහිව 6 පහරක් එල්ල කිරීමෙන් පසුව විනිසුරුට දන්වා සිටියා. පා ඉන්න පැත්තෙන් පන්දු රකින්නන් තිදෙනෙකු රඳවා තිබෙනවා. ඒ අනුව එය නිපන්දුවක් විය යුතු බවට, ඒ අනුව විනිසුරු එය නිපන්දුවක් බවට සංඥා කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී ඔහු ළඟට පැමිණි විරාට් කොහ්ලි සඳහන් කර තිබුණා විනිසුරුවන්ගේ කාර්යභාරය ඉටු කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න, ඔබ ඔබගේ කාර්යභාරය ඉටු කරන්නට කියලා. මෙන්න මේ අවස්ථාවේදී නිර්මාණය වූ ගැටුම්කාරී වාතාවරණය තමයි යම් ආකාරකින් ඉන්දිය කණ්ඩායමට තමන්ට තවදුරටත් යැවීමට හැකියාව තිබූ පන්දුවාර දෙකක් හෝ තුනක් අහිමි කරගත්තා කියන්නට පුළුවන්. මෙයින් ප්‍රයෝජන ගත්තා නිරෝෂන් දික්වැල්ල. අපි දුටුවා විස්තර විචාරයේදී රොසල් ආනල් පවා මේ සම්බන්ධයෙන් ඉතාමත්ම ඉහලින් වර්ණනා කරනු ලැබුවා ඔහුගේ ක්‍රීඩාශීලීත්වය පිළිබඳව. එවගේම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහල ජයවර්ධන සඳහන් කර තිබුණා මෙවැනි ප්‍රවේගකාරී ක්‍රීඩකින් තමයි ශ්‍රී ලංකාවට අවශ්‍ය කියලා. එවගේම ඊයේ දිනේදී මාධ්‍ය හමුවට එක්වමින් ඉන්දිය නායක විරාට් කොහ්ලි පවා සඳහන් කර සිටියා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරියේදී ඉතාමත්ම හොඳ සේවයක් කිරීමට හැකියාවක් මේ නවක ක්‍රීඩකයාට තිබෙන බව. අද දිනේදී ආරම්භ වන දෙවන තරඟයේ නාග්පූර්හිදී ඉතාමත්ම තීරණාත්මකයි. ශ්‍රී ලංකාව තවමත් ඉන්දියාවේදී ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කර නැහැ. ඉතිහාසයේදී දිනේෂ් චන්දිමාල් තරඟයට පෙර පැවති අවසන් මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා තමන් ඇතුළු කණ්ඩායම ඉන්දියාවට පැමිණියේ තරඟාවලියේ ජය ගන්නට කියලා. ඒ මානසිකත්වයෙන් තමයි ඉන්දියාවට පැමිණ තිබෙන්නේ. ඒ අනුව මේ තරඟයේ ජය ගැනීමට තමන් හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවත් ඔහු සඳහන් කර සිටියා.
රංගන, පළමු ටෙස්ට් තරඟයේ තොරතුරු මේ ආකාරයෙන් වාර්තා වෙද්දී අපි දැනගන්නට කැමති එක්දින සහ 20x20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ කවුද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් අපි දැනගන්නට කැමතියි ඔබගෙන්.
ඔව් සංජය, ඊයේ දිනේදී අපට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ තොරතුරක් අනුව ශ්‍රී ලංකා එක්දින සහ 2020 කණ්ඩායම්හි නායකත්වයේ වෙනසක් සිදු කිරීමට තේරීම් කමිටුව බලාපොරොත්තු වන බවට තොරතුරක් වාර්තා වනවා. එය තේරීම් කමිටු සභාපතිවරයා පවා ස්ථිර කර තිබෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් කල්පනා කරමින් සිටින බව. ඒ අනුව අවසන් තීරණය එළඹෙන 28 වනදා දැනුම් දීමට නියමිතයි. විශේෂයෙන්ම උපුල් තරංග 22කට මේ අවසර තුළ නායකත්වය ලබා දුන්නා. ඉන් තරඟ 4ක් පමණයි ඔහු ජය ගන්නට සමත් වුණේ. මේ වන විට ශ්‍රී ලංකාව එක්දින තරඟ බිමේ අඛණ්ඩව තරඟ 12ක් පරාජයට පත් වී තිබෙනවා. මෙන්න මේ නිසාවෙන් තමයි නායකත්වයේ වෙනසක් කෙරෙහි ශ්‍රී ලංකා තේරීම් කමිටුව අවධානය යොමු කොට තිබෙන්නේ. නමුත් උපුල් තරංගගේ පිතිකරන ස්ථානය පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. ඔහු ඉතාමත්ම හොඳ රිද්මයක සිටිනවා මේ වන විට. විශේෂයෙන්ම බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පවා ඔහු තරඟ 6කදී ලකුණු 207ක් රැස් කරගනිමින් ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වමින් සිටිනවා මේ වන විට. නමුත් ඔහුගේ නායකත්වය වෙත පමණයි තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙන්නේ. ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අදහස් විමසා තිබෙනවා නායකත්වයේ බාර ගැනීමට කැමතිද කියා. නමුත් ඔහු මේ සම්බන්ධයෙන් එතරම්ම උනන්දුවක් දක්වා නැහැ. ඒ අනුව බොහෝ විට තිසර පෙරේරා වෙත හෝ අසේල ගුණරත්නට මේ වගකීම හිමිවීමට ඉඩ තිබෙනවා. නැතිනම් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසන් වන තෙක් තිසර පෙරේරාට නායකත්වයත් අසේල ගුණරත්නට උපනායකත්වයත් හිමිවීමට ඉඩ ඇති බවත් අපට තොරතුරු වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් නිශ්චිතවම යමක් අපට තවමත් සඳහන් කිරීමට හැකියාවක් නැහැ සංජය. එළබෙන අඟහරුවාදා දිනේදී සමයි නිල වශයෙන් මේ සම්බන්ධයෙන් අපට යමක් සඳහන් කිරීමේ හැකියාව තිබෙන්නේ. නමුත් මේ වන විට නායකත්වයේ වෙනසක් කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙන බව පමණක් අපට සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා.
රංගන, මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කතාබහට ලක්වෙමින් පවතින කාරණයක් තමයි මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කවුද කියන කාරණය. මේ සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහගේ නම පසුගිය දිනවල ප්‍රධාන වශයෙන් කියවුණු ආකාරය අපි දැක්කා. චන්දික හතුරුසිංහ මේ තනතුරට පත් කරනවාද නැද්ද යන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් 100%ක් ස්ථිර පිළිතුරක් ලබා දී නැහැ. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරු.
සංචය පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා තමන් චන්දික හතුරුසිංහ තමන්ගේ ප්‍රධාන පුහුණුකාර ධූරයේ සඳහා සලකා බලමින් සිටින බව සහ ඔහුත් සමගින් සාකච්ඡා කරමින් සිටින බව අපට දැනගන්නට ලැබුණා. පසුගිය දා ඔහු ශ්‍රී ලංකාවට පැමිණි බවත්, කෙලින්ම ඔහු ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි වහාම කටුනායක ගුවන් තොටුපළේ සිට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටයි. එහිදී ඔහු පැය 5ක පමණ කාලයක් සාකච්ඡාවක නිරත වී තිබෙනවා. තවමත් ඔහු ලබා දුන් ඉලාස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් බාරගෙන නැහැ. මෙන්න මේ තත්ත්වය තුළ තමයි ගැටලුකාරී තත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබෙන්නේ. මෙන්න මේ කාරණය සම්බන්ධයෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් සභාපති තිලංග සුපතිපාල මහතා ඍජුවම බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබෙනවා. ඔහු පවසා තිබෙනවා චන්දික හතුරුසිංහ තමන්ගේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාපත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්තෙන් සිටින බවත්, ඒ සඳහා කිසිදු නීතිමය බාධාවකින් තොරව ඔහුව නිදහස් කරන ලෙසත් ඔහු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව බොහෝ විට එළඹෙන දෙසැම්බර් මාස මැද පමණ වන විට චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයට පත්වීමට ඉඩ තිබෙනවා. මේ වන විට බංග්ලාදේශ පැත්තෙනුත් වාර්තා වනවා සංජය. ඔවුන් බලාපොරොත්තු වනවා චන්දික හතුරුසිංහ වෙනත් රැකියාවක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවට තමන් විශ්වාස කරන බව. ඒ අනුව තමන්ගේ මීළඟ පුහුණුකාර ධූරයේ සඳහා මාවන් අතපත්තු ඇතුළු තවත් කීප දෙනෙකු වෙත අවධානය යොමු කර තිබෙන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා. ඒ අනුව අපට නිශ්චිතවම සඳහන් කරන්නට පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායම එළබෙන ජනවාරි මාසයේ බංග්ලාදේශයේ තරඟ සංචාරයක නිරත වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මෙතෙක් බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ බව.
රංගන, ශ්‍රී ලංකාවේදී එළබෙන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරඟාවලියක් පිළිබඳව තොරතුරු අපිට වාර්තා වෙනවා. අපි දැනගන්නට කැමති මේ තරඟාවලිය සම්බන්ධයෙන් තොරතුරුත් ඔබගෙන්.
මේ තරඟාවලිය තමයි සංජය ශ්‍රී ලංකාවේ නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය. ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මේ තරඟාවලිය පැවැත්වෙනවා. එළබෙන මාර්තු මාස 8 වනදා සිට 20 වනදා දක්වා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තමයි මේ තරඟාවලිය පැවැත්වීමට නියමිත වන්නේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය මේ සඳහා සහභාගී වෙනවා. 20 තරගාවලියක් ලෙස තමයි තරගාවලිය පැවැත්වෙන්නේ. සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායමක් සමගින් තරඟ දෙකකට සහභාගී වීමට නියමිතයි. ඒ අනුව සමස්ත තරඟ 7කින් යුක්තව මේ තරගාවලිය පැවැත්වීමට නියමිතයි. සෑම තරඟයක්ම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරඟ ලෙස පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මෙම වසර 70ක ශ්‍රී ලංකාවේ නිදහස සමරමින් මේ තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහන් කර සිටින්නේ.
රංගන, ලසිත් මාලිංග සහ IPL තරගාවලිය අතර ඇති සම්බන්ධතාවයේ ඉතාමත් ශක්තිමත් සබඳතාවයක් බවට පත්ව තිබුණා පසුගිය වසර කීපය තුළ. එළඹෙන වසරේදී IPL තරගාවලිය තුළ ඔහුගේ කාර්යභාරය සම්බන්ධෙනුත් වැදගත් තොරතුරු මේ වන විට වාර්තා වෙමින් පවතිනවා. දැනගන්නට කැමති ඒ පිළිබඳව තතුවිත්ති.
සංශය, IPL තරගාවලිය ආරම්භ වූ දා පටන් ලසිත් මාලිංග ක්‍රීඩා කළේ මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම සමගයි. කෙසේ වෙතත් මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට තීරණය කර තිබෙනවා ඔහුව එළඹෙන වසර සඳහා රඳවාගත් ක්‍රීඩකයෙකු ලෙස තබා නොගෙන ඔහුව ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට මීට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ ලසිත් මාලිංගගේ ශාරීරික යෝග්‍යතාව සහ ඔහු මේ වන විට තරමක් දුරට තමන්ගේ සුපුරුදු රිද්මයෙන් ඈත්ව සිටීමයි. ඒ අනුව තමයි ලසිත් මාලිංගව ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට ඔවුන් තීරණය කර තිබෙන්නේ. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම තමයි IPL තරග ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාව හිමි කරගත් කණ්ඩායම බවට පත් වී තිබෙන්නේ. ඔවුන් ශූරතාව හිමි කරගත් 2013 වසරේ ලසිත් මාලිංග කඩුලු 20ක් හිමි කරගත්තා. 2015 වසරේ කඩුලු 24ක් හිමි කරගත්තා. නමුත් පසුගිය වර ශූරතාව හිමි කරගන්නා විට මාලිංග හිමි කරගත්තේ කඩුලු 11ක් පමණයි. කෙසේ වෙතත් IPL ඉතිහාසයේ තරඟ 110කට සහභාගී වී ඇති ලසිත් මාලිංග ඒ අතරතුර කඩුලු 154ක් බිඳහැලා තිබෙනවා. නමුත් ඔහුගේ දක්ෂතා මේ වන විට යම් ආකාරයකින් ක්ෂය වෙමින් පවතින බවට තමයි බොහෝ ක්‍රීඩා විචාරකින් පවසන්නේ. ඒ අනුව වන්නට ඕනේ මුම්බා ඉන්දියන්ස් කණ්ඩායමත් තීරණය කර තිබෙන්නේ ඔහුව ක්‍රීඩක වෙන්දේසියට මුදා හරින්නට.
රංගන, ක්‍රිකට් ක්‍රීඩාවෙන් පිහිනුම් ක්‍රීඩාවට අපි අවධානය යොමු කරමු. විශේෂයෙන්ම සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත රිද්මයානුකූල ජාත්‍යන්තර පිහිනුම් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී කරවීමට ශ්‍රී ලංකා පිහිනුම් පරිපාලනය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වන වැඩිදුර තොරතුරු.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රිද්මයානුකූල පිහිනුම් කණ්ඩායමක් සංජය ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන්නේ 2015 වසරෙන් පසුවයි. මේ තමයි මෙහි ඇති විශේෂත්වය වන්නේ. සිංගප්පූරුවේදී පැවැත්වෙන 12 ජාතික පිහිනුම් හා ජල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට තමයි මේ රිද්මයානුකූල පිහිනුම් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ. ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායමට උන් පවසන්නේ මේ තරගාවලියේදී තමන් ජයග්‍රහණයක් බලාපොරොත්තු වන්නේ නැහැ. ජාත්‍යන්තර තරඟ අත්දැකීම් අඩු නිසාවෙන් මේ තරගාවලියට සහභාගී වීම තුළින් තමන් ජාත්‍යන්තර අත්දැකීමක් ලබා ගැනීම පමණයි බලාපොරොත්තු වන්නේ කියලා ඔවුන් සඳහන් කරනවා. මීට පෙරත් ශ්‍රී ලංකාව 2014 වසරේදී මෙම තරගාවලිය නියෝජනය කර තිබෙනවා. කෙසේ වෙතත් වසර දෙකකට පසුව තමයි ශ්‍රී ලංකා රිද්මයානුකූල පිහිනුම් කණ්ඩායමක් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන්නේ.
බොහොම ස්තුති රංගන. දැන් අපි සූදානම් ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටියට අවධානය යොමු කරන්නට 2000 වසරේ ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් ඉදිවූ සිඩ්නි ඔලිම්පික් ස්ටේඩියම් සහ සිඩ්නි ෆුට්බෝල් ස්ටේඩියම් යන ක්‍රීඩාංගන දෙක කඩා ඉවත් කර නැවත ඉදිකිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. නැවත මේ ක්‍රීඩාංගන ඉදිකිරීම සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 2ක් බව සඳහන්. සිඩ්නි නුවර මෝපාකීදී නව පාපන්දු ක්‍රීඩාංගනයේ ඉදිකිරීම කටයුතු එළඹෙන වසරේදී ආරම්භ වීමට නියමිතයි. ඉන් අනතුරුව 2019 වසරේදී නව ඔලිම්පික් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම කටයුතු ආරම්භ වීමට නියමිත බව සඳහන්. නව පාපන්දු ක්‍රීඩාංගනය 45,000 ප්‍රේක්ෂක සංඛ්‍යාවකට පහසුකම් සැලසිය හැකි පරිදි දිවන බව සඳහන්. ඒ වගේම ඔලිම්පික් ක්‍රීඩාංගනයේ ආසන ධාරිතාවය 75,000-80,000 අතර වන බවට මාධ්‍ය වාර්තා කර තිබුණා. නව ඔලිම්පික් ක්‍රීඩාංගනයේ ඉදිකිරීමේ ප්‍රාන්ත රජයේ තීරණයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විපක්ෂ නායකවරයා සහය පළ කර තිබෙනවා. නමුත් ඔහු පවසන්නේ පාපන්දු ක්‍රීඩාංගනය සඳහා වැය කරන මුදල නාස්තියක් බවයි. කෙසේ නමුත් මේ ක්‍රීඩාංගනවල ඉදිකිරීම කටයුතු එළඹෙන වසරේදී ආරම්භ වීමට නියමිතයි. දැන් අපි සූදානම් අලුබඳුන ක්‍රිකට් තරගාවලියට අවධානය යොමු කරන්නට. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඊයේ දිනේදී බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. මේ තරගයේ කාසිය වාසිය හිමි කරගත්තේ එංගලන්ත කණ්ඩායමේ අනුව ඔවුන් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ඊයේ තරගයේදී එංගලන්තය වෙනුවෙන් 25 හැවිරිදි ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත්තා. එංගලන්තය ඊයේ දිනේ නිමාවට පත්කරන විට ලකුණු 196ක් ලබා සිටියා කඩුලු 4ක් දැවි. මාර්ක් ස්ටෝන්මන් ලකුණු 53ක් ලබා ගත්තා. ජේම්ස් වින්ස් ලකුණු 83කින් එංගලන්ත ඉනිමට දායකත්වය ලබා දුන්නා. අද තරගයේ දෙවන දිනට ගැබා ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මකයි. ඒතරතුරත් සමගින් අපි සුදනම් වන්නේ ක්‍රීඩා පිටියේ තතුවිති නිමාවට පත්කරන්නට. ලැබෙන සතියේදී තමු වෙමු ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිති සමගින්.
SBS
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 SBS SBS Radio.